ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා ගඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක ඡන්දාලෝ හෝති උපාසක පටිකිට්ඨෝ ච උපාසක මලං ච අසද්ධෝ හෝති දුස්සීලෝ හෝති කෝතුහල මංගලිකෝ හෝති මංගලං පච්චේති නෝ කම්මං ඉතෝ බයිධා දක්ෂිනේයං ගවේසේති ති. මට හරි වෙලාව කියනවාද කියද කියලා ගෞරවනීය හරි එක හතරයි මෙස්සයි. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි ධර්ම දේශනාවට නැවිත් බැරි කමට යාවේ. ඉතාම සීමිත වෙලාවක් තියෙන්නේ. මේ පින්තුන් දන්නවනේ අවස්ථාව. ඒකෙන් මට විනාඩි 45කට වැඩි ගන්න පුළුවන් කම නැහැ. සාමාන්‍යයෙන් පැය දෙකමාරක් විතර තුනක් විතර බණ කියද්දී ඒ ඔක්කොම කැටි කරන්න වෙලා තියෙනවා විනාඩි 45කට. ඒකින්ද විස්තර කළ කියන්නේ මම කැටියෙන් කියනවා. කැටියෙන් කියන දේ ඔයත් විස්තර තේරුම් ගන්නට සිහිනුවන ඇතුව මේ කියන දේ අහන්න. බුදුහාමුදුරුව උපාසක ඡන්දාලේ ගැන කියනවා. උපාසකයා කියන්නේ කවුද? තෙරුවන් සරණ ගිය තැනැත්තා. තෙරුවන් සරණ ගිය තැනැත්තා උපාසකේ උපාසක ඡන්දාලේ කියනවා. උපාසකයා කියන්නේ උපාසනය කරන හින්දා. උපාසනය කරනවා කියන්නේ ආශ්‍රය කරනවා. කවද ආශ්‍රය කරන්නේ? තෙරුවන්ව ආශ්‍රය කරනවා. තෙරුවන්ව ආශ්‍රය කරමින් තෙරුවන්ට කටු ගහන්න බැරිද? අපිට මෙහෙම ඔයත්තන්ව ළඟින් ආශ්‍රය කරනවා කවුරු හරි කෙනෙක්. ළඟින් ආශ්‍රය කරමින් යටින් කටු ගහන්න බැරිද? ලේසිම ක්‍රමේ නේද? ඒ වගේම තෙරුවන් ආශ්‍රය කරමින් තෙරුවන්ට කටු ගහන්න පුළුවන්. තෙරුවන් ආශ්‍රය කරන හින්දා බෞද්ධයා කටු ගහන හින්දා ඡන්දාලයා. රොඩියා. ඒකට උපාසකෝ උපාසක ඡන්දාලෝ හෝති. අංග පහක් තියෙනවා. අස්සද්දෝ හෝති. බුදුහාඳුරෝ කීප එක විශ්වාස නෑ, සම්බුද්ධත්වයේ විශ්වාස නෑ යාට සැකයි. ඒක දුස්සීලෝ හෝති, තමන්ට අයිති සීලයෙන් සිල්වත් නෑ. කෝතුහල මංගලිකෝ හෝති, හාස්කම් වලින් යහපත සිද්ධ වෙනවා කියලා විශ්වාස කරගෙන පිළි අරගෙන ඉන්නවා. මංගලම් පච්චේති නෝ කම්මං, මංගල දික්ඨ මංගල සුත මංගල කියලා මංගල සූත්‍රයේ නිදහනේ හොලා ඇතිනේ. මහා මංගල සූත්‍රය දේශනා කරන්න හේතුව මේ ඉස්සරහට දකින ඒවා සුභ හරි අසුභ හරි තීරණය කරන කනට අහන දේවල්, ඔය හුණ චිග් ගහපුවම, කෑර වාක්‍යයක් ගහපුවම ඕවා අසුභයි කියලා, නැත්නම් කුකුලෙක් කන්නුපුවම සුභයි කියලා ඔන්න ඔය වගේම විශ්වාස කරනවා. ඒ තමයි මංගලම් පච්චේති. නොකම්ම තමන්ගේ කර්මය පිළිබඳ තමන් විශ්වාස කරන්නේ නැහැ. තමන්ගේ කර්මය පිළිබඳ තමන් විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේ පින්තුන්ට ඊළඟ පස්වෙනි කාරණය, ඊතෝ බහිද්ධා දක්ෂිනියං ගවේසේති. පුද සත්කාර කරන්නට මේ ශාසනයෙන් බැහැර ඇතන්, ඒ කියන්නේ යමෙක් යම් දෙයක් යම් කෙනෙකුට පූජා බුද්ධියෙන් පූජා කළා නම් ඒ කරනද පූජාව උසස් ආනිසංස ලබන්නට තරම් ශක්තියක්කමක් තියෙන ඇත්තෝ මේ බුදු සසුනේ බැහැර ඉන්නවා කියලා සමහර එක නිකන් තමා වර්ණනා කර ගැනීමක් ගැන හිතන්න පුළුවන්. එහෙනම් ඒක හිමම තමයි. මොකද හේතුව සීලාදී ගුණයන් අතර මෙන්න මේකයි සීලය කියලා පෙන්වලා දීපු වෙන ආගමක් මේ ලෝකෙ නෑ. සීලය ගැන කතා කරන්න ආගම් නෑ. හරියට ඒක බලුවොත් නිකන් දෙවියන් සතුට කිරීමක් ගැන කතා කරන මිසක් තමන්ගේ හික්මීමක් සීලයක් ගැන වෙන ආගම් කතා කරන්නේ නෑ. ක්‍රිස්තියානි ආගම කතා කරන්නේ නෑ, හින්දු ආගම කතා කරන්නේ නෑ, මුස්ලිම් ආගම කතා කරන්නේ නෑ. කතා කළා ඒ කතාව තියෙන්නේ තමන්ගේ විශ්වාසයක් මිසක් සීලයක් මුල් කරලා නෙමෙයි. අපිටම නෙමෙයි. සීලය කියන්නේ සීලේ සීලයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න, සීලයෙන් කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. සීලයෙන් කරන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය පාලනය කරනවා, අඩු කරනවා. රාග ද්වේෂ මෝහ පාලනය කරන්නේ නැත්නම්, අඩු කරන්නේ නැත්නම් ඒක හික්මීමක් හෝ සීලයක් නෙමෙයි. ධර්මයේ නිසස ලෝකේ වැරදි කරනවා. වැරදි කරනවා කියන්නේ හික්මීම නෑ කියන එකයි. මොකද මේ වැරදි කරනවා කියලා කියන්නේ තමා අවට සමාජයේ ඇත්තන්ට හිරිහර වෙන විදිහට ජීවත් වෙනවා. තමා අවට සමාජයේ කියන කෝකේ තම සතුනක් අයිති. ඔය ඇත්තන්ට ප්‍රාණයක් තියනවද? හොඳටම දන්නවද එහෙම එකක් තියනවා කියලා? ඈ දන්නවා. හොඳයි, ඔය ඇත්තන්ගේ ප්‍රාණය නසන්නට කවුරු හරි උත්සාහ ගත්තොත් ඔයතන ඇති වෙන හැඟීම මොකද්ද? දුවන්නේ නැද්ද? කෑ ගහන්නේ නැද්ද? සමහර සිහිසන් නැති වෙන එකක් නැද්ද? ඈ මෝහණයට පත් වෙනවා වගේ වෙනත් විලාප දෙන්නේ නැද්ද? නැත්නම් සතන් වඩින්නේ නැද්ද? ඈ ඔක්කොම කරනවා. තිරිසන් සත්වත් ඕකම කරන්නේ නැද්ද? පණ දෙරගන්නේ ඔය ටික ඔක්කොම කරන්නේ නැද්ද? කුකුල්ලු මෝහණයට පත් වෙනවා, බය වෙනවා. කුකුලෙක් මැරුවොත් එහෙම තව කුකුලෙක් ඉස්සරහා ඌ බය වෙලා වගේ ඉන්න අල්ලගෙන ඕන තරම් බෙලි කපාගෙන යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඌ දුවන්නේත් නැහැ, මුකුත් නැහැ, උඩ කරගන්න දුව නැහැ. නමුත් සමහර සර්පය වගේ සත්තු පැනපැන ගහනවා, සටන් කරනවා. සමහර අහිංසක සත්තු, මෝල වගේ සත්තු විලාප දෙන්නේ නැද්ද? මිනිහෙක් ජීවිතය ගලව ගන්න කරන හැම ක්‍රියාවක්ම සතත් ජීවිතය ගලව ගන්න කරනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් කියනවා නම් දෙවියන් වහන්සේ මවලා තියෙන හින්දා මේ සතාව මරාගත්තට කමක් නැහැ, කෑවට කමක් නැහැ කියලා, ඒක බුද්ධිමත් ප්‍රකාශයක්ද? බුද්ධියක් තියෙනවා නම් එයාට තීරණය කරන්න නම් බුද්ධිමත් ප්‍රකාශයක් නෙමෙයි කියලා. බුද්ධියක් නැත්නම් එයාට කියලින්ම කියනවා දෙවියන් වහන්සේන්ට කමක් නැහැ. දැන් ක්‍රිස්තියානි ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළා නේද? මුස්ලිම් ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළා නේද? හින්දු ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළේ නැද්ද? එකක් තියෙනවා. බුදු දහම නෑ. කුරාකෝන් මේකටවත් හිංසා කරන්න බෑ. බෞද්ධ මරන්නේ නැද්ද? ඈ එහෙනම් බෞද්ධද? නෑ සත්ව හිංසා කරනවා නම් බෞද්ධ නෙමෙයි. ධර්මාලෝකද කියනවා ඕක කර කර ස්ප්‍රේ කරනවා කූඹි ටික ඉන්න තරම් ඔක්කොම කරපොත්තන්ට ගහනවා හැමතැනම ඉන්න. දැන් ඒකට කියන ඉන්න අපි කොහොමද ඉන්නේ? එහෙනම් Taman පිරිසිදු ඉන්න. Taman අපිරිසිදු ඉඳලා සත්තු ඇති කරලා ඉවර වෙලා උන් මරන්න යනකොට තර්කයක් හරියන්නේත් නැහැ වාදයක් හරියන්නේත් නැහැ. මෙහෙම කළ ස්ප්‍රේ එක අල්ලනකොට දුෂ්ට වෙන්නේ කොහෙද? තමන්ගේ මනස දෙවියන් වහන්සේගේ හිත දුෂ්ට වෙන්නේත් නැහැ. දෙවියන් වහන්සේ දුෂ්ට වෙන්නේත් නැහැ. වෙන කාටවත් දුෂ්ටත්වය ඇති වෙන්නේත් නැහැ. අර මරන්න නපුරු චේතනාව නපුරු සිත ඇති වෙන්නේ කාගාවද? තමන් ගාව. එහෙනම් වාද කළ වැඩක් තියෙනවද? සාධාරණීකරණය කළ වැඩක් තියෙනවද? නැහැ පින්නවත්. තර්ක කරන්න පුළුවන්. මා තක්ක හේතු තර්කෙන් ගන්න යන්න එපා. මා ණය හේතු නීතියට අනුකූලයි කියලා හරි කියලා හිතන්න එපා. නීතිය සමාද වැරදින්නද පුළුවන්? මා ආකාර පරිවිතක්කේන එක එක අංශවලට දාලා හිතලා හිතලා එහෙනම් හරි කියලා එහෙමත් තීරණය කරන්න එපා. මා බබ්බ රූපතාය මෙයා මහා පණ්ඩිතේ මෙයා වෛද්‍යවරේ මහාචාර්යවරේ එහෙම කියනවා කියලා බාර ගන්න එපා. මා සම්මනෝ ගරෝති මේ කියන්නේ මං ගරු කරන හාමුදුරුව කියලා වුණත් බාර ගන්නට තව දැනගන්න අද හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් රැල්ලක් තියෙනවා. සමහර හාමුදුරුව කොටසක් ඉන්නවා. ඒ හාමුදුරුවු ගාවට ගියොත් එහෙම බනහන්න එතනට හිර කළා අනි ඒ අනයත් ඔක්කොම අනිත් තැන් වලට ද්වේෂ කරනවා. ඔක පැහැදිලිවම දැන් වෙලා තියෙනවා. ලොකු ලොකු හරි ලොකු දෙයක් ඒ අතන අනිත් තැන් වලට ද්වේෂ කර කර යන එක. සාධාරණ හේතු මත වැරද්ද වැරද්ද කියන එක වෙනම දෙයක්. අතන දෘෂ්ටියට අරගෙන මේ මොකද? දැන් නිවන් දකින්න. පස්සනා කරනවා දැන් නිවන් දකින්න. පින්නත් ඉස්සෙල්ල බලන්න පන්සිල්වත් රකින්නවද කියලා තමන්ගා. ඔය නිවනට යන්නේ ඉස්සෙල්ල තමන්ගාව පන්සිල් ටික තියනවද බලන්න. අත උස්සන්න මෙතන ඉන්නවා නම් විහිළුවටවත් බොරු කියන්නේ නැති කෙනෙක්. එළියට ගිහින් මං අහන්නේ. නෑ නෑ කම්ම කෙනෙක් අත ඉස්සව. හොඳයි. මෙතන පුංචි වැඩි අර දුව. මට ඊට වඩා පොඩ්ඩක් ලොකු කෙනෙක් නැද්ද මේ හැරි? ආ පුංචි පුතා අර පුතා. පුතාගේ මම පුංචි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. පුතාගේ අම්මා ඉන්නවද? ඉන්නවා. පුතාගේ අම්මා පුතාට විහිළුවට බොරුවක් කියයි. ඒ බොරුවෙන් පුතා රැවටෙයි. රැවටුණොත් ඒ බොරුව අනුව විහිළු අම්මා විහිළුවට කියන බොරුව අනුව පුතා රැවටුණොත් පුතාට ලැජ්ජාවක් ඇති වෙයිද නැද්ද? ඇති වෙනවා. ඒක සිතට පීඩාවක් වේදනාවක් ගෙන දෙයිද නැද්ද? ගෙන දෙනවා. හැබැයි මම එතනින් එහාට අහන්නේ නැහැ පුතාගෙන්. ඈ හැබැයි දැන් අම්මට පුළුවන් ද තීරණය කරන්න මම මේ කියන විහිළුවට කියන බොරුවෙන් පුතාට ඇතිවන වේදනාව මෙපමණයි කියලා? බෑනේ. ඒකෙන් පුතාට ඇතිවන පීඩාව කොයිතරම් දුරට බලවත් වේද කියලා තීරණය කරන්න පුළුවන්ද? සමහරක් තමයි ඔය අම්මලා දන්නේ නැති වුණාට හිතන්න බැරි හින්දා අම්මලගේ පුංචි බොරුවෙන් ළමයි මානසික රෝගීන් වෙලා ඉන්නවා දැන් ගොඩක්. සමහර ළමයි ගොත ගහන්න පටන් අරන් තියන්නේ අම්මල බොරු කියලා රැවට්ටුවට පස්සේ. ඒක දරා ගන්න බැරුව. අනේ හිතිකම මේ හොඳට කතා කළා දැන් කතා කරන්නේ නැහැ මගේ ළමයා දැන් ගොත ගහනවා කියනවා නේද? ඈ අම්මා දන්නේ ඇයි කියලා ඔන්න ඔවෙන් ළමයා මානසිකව කඩාගෙන වැටලා එතන ඉඳන් ළමයා කතා කරන්නේ නැති වෙනවා. සමාහයට සමහර මෙහෙම වෙනවා. මම එක උදාහරණයක් කියන්න. මේ සිද්ධිය අපේ පවුලේ ළමයෙකුට ඕස්ට්‍රේලියාවේදී වෙච්ච දෙයක්. පුංචි ළමයා ඉස්කෝලේ දැම්මා. සමානයක් අතර ඉස්කෝලේ ගියාට පස්සේ ළමයා බැහැ කිව්ව යන්නේ. ඊට පස්සේ බලෙන් එක්කගෙන ගියා. අම්මා දකින්නවලු ළමයා ඉස්කෝලේ කාර් එකෙන් බහිනකොට ගිහිල්ලා මෙහෙම කරනවලු. මෙහෙම කරනවලු එච්චරයි. ඉස්කෝලේ යනවා පාඩි වෙනවා කාත් එක්කවත් කතා නැහැ. ටීචර්ත් එක්ක කතා නැහැ ළමයිත් එක්ක කතා නැහැ. ඔක්කොම නිකන් මෙහෙම කරනවා මෙහෙම කරනවා එච්චරයි. අර අදිෂ්ඨානයක් කරන්නේ මං කචා කරන්නේ කියලා. මාස ගන්නක් ගියා ගුරුවරු අම්මා තාත්තා ගෙන්නවා. ගෙන්නලා කිව්වා මෙයාත් එක්ක වැඩ කරන්න බෑ මොකද කියලා හොයන්නේ කියලා. දොස්තරවරු ගාවට ගියා. ඉතින් හරි ගියේ නෑ. පස්සේ මම ගාවට එක්කන් ආවා. ඉතින් කතා කරන මම ළමයා ගෙදර කතා කරනවා. ඔව් කිව්වා. මම කියන්නේ ළමයට කතා කිරීමේ ප්‍රශ්නය නෑ එහෙනම්. එහෙනම් ඉස්කෝලේ මොකක් කරලා ළමයට කතා නොකරන්න ප්‍රශ්නය වෙලා තියෙනවා. බලන්න ගිහිල්ලා ඉස්කෝලෙන් හොයලා දරුවාට යම් කිසි විදියකින් ගුරුවරයා කතා කිරීමේදී පහරක් එල්ල කළා තියෙනවද? එක්ක තදින් සර වෙලා කතා කරනවට එමෙත තවලම් තව මොකක් හරි පල් එකක් ගහලා නිකන් වචන වෙනස් වෙලා නිකන් සෞත්වයක් දාලා ඒ වගේ දේවල් තියෙනවද කියලා. පස්සේ ඒ අම්මා කියනවා ඉඳගෙන කොහොම හරි ඒ ළමයින්ගේ අතරේදී මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ළමයා ඒ හින්දා එක ළමයෙක් එක්ක කතා කරන්නේ ටීචර් එකට හරියට කටයුතු කරේ හින්දා ටීචර් එක කතා කරන්නේ නැහැ. පස්සේ මම හිතුවා කොහොමද ළමයා අනිත් ඉස්කෝලේකට දැම්මා. ළමයාම කියනවා අනිත් ඉස්කෝලේකට දැම්මොත් මම කතා කරන්නම් කියලා. දැන් මම මේ දෙන්නේ මානසික පීඩාවක් නැති වුණත් ළමයා ඒ හා සමාන තව ටිකක් දුර ඉස්කෝලේ ගියොත් මොකද වෙන්නේ? හ්ම්. අන්න ඒවා ගෙදරින් ඕන තරම් එනවා. ඔය විතර නෙමෙයි. ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන ඒවා. අනේ යටිගිරියෙන් අම්මලා කෑ ගහන ඒවා සමහරට මිනිහත් එක්ක රණ්ඩු වෙන වෙලාවට. ඈ සමහර මිනිහා බීගෙන ඇවිල්ලා ගෝරි දා ගන්න වෙලාවට ඔව් ඔක්කොම හොඳට බලපාන ළමයින්ට. ඒක විශේෂයෙන්ම බොරුව ගැන හිතන්න. ඒකෙන්ද කොයි විදිහකින්වත් බොරුව කියන එකේ විහිළුවක් නෑ. විහිළුවට හරි බොරු කියනවා නම් ගෑණියෙකුට බයිද මිනිහව රවට්ටන්න? බැරිද? පුළා. මිනිහට බයිද ගෑණිව රවට්ටන්න? පුළා. බුදුහාමුදුර දේශනා කරනවා බොරු කියනවා නම් බොරු කියන තැනත්තාට නත්ති පාපං අකාරියං කරන්න බැරි පාපයක් නෑ කිව්වා. මෙහෙම ගන්න මේ ලෝකේ කාම ලෝකේහි ගැහණියට මිනිහා මිනිහට ගැහණියක් ඕනොන් අතරේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විතර කාමයක් තවත් මේ කාම ලෝකේ නෑ. එහෙමනම් විඳින්න ඔක්කොම බොරු කියන්නේ පංචසී පංචදුෂ්ච ඔක්කොම බොරු කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් පිනවීම උදෙසානේ ඈ වෙන කාරණයක් නිසා නෙමෙයිනේ. එමනම් ස්ත්‍රියක් විශේෂ හෝ පුරුෂයක් විශේෂ හෝ යම් කිසි වින්දනයක් ලබන්න තියෙනවා නම් බොරු කියන්නත් පුළුවන් නම් බොරු කියලා රවටන අවස්ථාවකුත් තියෙනවා නම් එහෙමනම් අර ගෑණියට හරි අර මිනිහට හරි තමන්ට අවශ්‍ය වින්දනය ලබන්න අර සමන්ගේ ස්වාමියාට හරි භාර්යාවට හරි බොරු කියන්න බැරිද? විහිළුවට හරි බොරු කියනවා නම් ඒක කරන්නේ නැද්ද? ඒක තමයි කියන්නේ නත්ති පාපං අකාරියං කරන්න බැරි පාපයක් නෑ කියලා. එහෙනම් මං අනිත් සිල්පද ගැන කතා කරන්න ඕනේ නෑ නේද? වෙලාව ආව නම් අනිත් ඕන එකක් කරන්න පුළුවන්. එතකොට සිල්වත්. සිල්පදේ කඩන්න පොළඹ වන බල කරන වෙලාව එනකල් තමන් සිල්වත්. බල කරන වෙලාව ආව තමන් දුස්සීලයි. නම් සිල්වා කියනවා කියලා සිල් සමාදන් වෙලා රකින්නයි කියන්නේ එහෙම එකක් නෙමෙයි. සිල් සමාදන් වෙලා රකින්නයි කියන්නේ වැරද්ද කරන්න තියෙන වෙලාවට වැරද්ද නොකර ඉඳීමයි. වැරද්ද කරන්නේ නැති වෙලාවට සිල් රකින්න කාටවත් පුළුවන්. දැන් ඔයා ඇත්තෝ අද මෙතන ඇවිල්ලා අටසිල් සමාදන් වුණා. මේ ශාලාවේ වාඩි වෙලා ඉන්නකොට මොන සීලයක්වත් කරන්නේ නැහැ. හැබැයි කට පරිස්සම් කරගන්න බැරි නේද? කඩන්න පුළුවන්. නමුත් ඒකම නෙමෙයි සිල්වා කියනවා කියන්නේ. ඒක පරිස්සම් කරන තමයි නිත්‍ය ජීවිතයේ පරිස්සම් රකින්නේ කිව්වේ. ලොකුව කරන්න බෑ. ලොකුව සමව දවසක් තේ වෙනවා. නිත්‍ය ජීවිතේ පහත සීමා කරනවා. ඒක අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. ආයි විහිළු ඔය තර්කවාද කරන්න පුළුවන්කම නෑ ඒකට. මොකද හේතුව ඔය ඇත්ත මොන තර්කයේ මොන වාදයේ ඉදිරිපත් කරත් ඔය පහ කරනවා නම් ලෝකේ දඬුවම් ලබනවා කොයි මුල්ලක වුණත්. මොන ආගමක වුණත්. ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා හින්දු වේවා රට මොන රටක් හෝ වේවා. අවට සමාජයේ මිනිස්සුන්ට දඬුවම් කරනවා කියලා කියනවා නම් ඒ දඬුවම් කරන්නේ ওই වැරදි පහෙන් එකක් අල්ලලා නෙමෙයිද? මේ ලෝකයේ ඕනම මිනිහෙක් වැරද්දක් කළා දඬුවම් ලබනවා නම් ආගම ජාතිය පැත්තකින් දාලා ඒ මිනිහා දඬුවම් ලබන්නේ එක්ක සත්ව හිංසාවක් සත්ව ඝාතනයක්. ආගමේ නාමයෙන් මන තීන්දුව දීලා තිබුණත් සත්ව හිංසාව සත්ව ඝාතනයේ නීතියෙන් දඬුවම් ලැබෙනවා. සමහර තමන්ගේ තියෙන කල්පනා ශක්තිය අඩුවකින්ද ඒක ආගමේ නාමයෙන් කළොත් සාධාරණීකරණය කළ තියෙනවා. හැබැයි සමහර කාලවලට සතෙක් කොටු කරගෙන ඉඳලා ඒ විදිහට කටයුතු කරනවා නම් හිංසා කරන්න ඒක තහනම්. දැන් අපේ බටහිර රටවල තියෙනවා ගෙදරක සතෙක් කොටු කරලා හදනවා නම් ඒකත් නීතියෙන් දඬුවම් ලැබෙනවා. අල්ලපු ගෙදර මිනිහා කිව්වොත් එහෙම ටෙලිෆෝන් කරලා මෙන්න මේ ගෙදර මෙහෙම සතෙක් කොටු කරලා හදනවා මේ සතාට හිරිහැර කරනවා කියලා වහාම එනවා සතාව ගෙනියනවා නඩු ගන්නවා. එහෙම හිංසාව තියෙනවා නම් ආගමේ නාමයෙන් මරුවොත් හිංසාව නැද්ද? ඒක හිංසාව බව දන්නවනම් එහෙනම් තමන්ගේ වාසියට දෘෂ්ටි ග්‍රහණය කළා ඉන්න එක නේද තියෙන්නේ? හරි දැන් හොඳට හිතන්න ඒ විදිහට කරන වැරදි අතර ඊළඟ වැරදි තමයි මිනිස්සු කරනවා නම් අනුන්ගේ දේ ගැනීම හොරකම් කිරීම. නැත්තම් කාම මිච්ඡාචාර, බාලාපචාර, කාමාපචාර, ස්ත්‍රී දූෂණ වගේ දේවල්. නැත්තම් බොරුව, වංචාව, අනුන් රැවටීම වගේ දේවල්. එමත් නැත්තම් මද්ද්‍රව්‍ය, සුරා ඒවා. ওই පහට ඇතුල් නොවෙන්නද මිනිස්සු කරන වැරදි මොනවද? ඔක්කොම ඉතරයි. එහෙනම් බුද්ධ ධර්මයේ ප්‍රශ්නයක්ද? දැන් බුද්ධ දැන් බුදු දහම කෙලින්ම ඒක එපා කියලා කියනවා. එහෙනම් ඇයි මේ අනිත් ආගම් බෞද්ධයන්ව තමන්ගේ ආගමට හරවන්න හදන්නේ? තමන්ගේ ආගමේ කියනවා මත්යන් දිවර කමක් නැහැ කියලා. ක්‍රිස්තියානි ආගම දෙන්නේ නැද්ද? තියෙනවා. බුද්ධ ධර්ම කියන මත්යන් දෙන්න එපා කියලා. දැන් මේ මිනිස්සු ක්‍රිස්තියානි වෙනවායි ක්‍රිස්තියානි වෙනවායි කියලා කෑ ගහනවා. ඒ කියන්නේ මේ මිනිසුන්ට ඕන කරලා තියෙන්නේ ආගමේ නාමයෙන් පව් කරන්න. සදාචාර සම්පන්න වෙන්න නෙමෙයි. පිළිති මං කෙනින්ම කතා කරන ක්‍රිස්තියානි ගැන. ඇත්තටම මට අවස්ථාවක් නැහැ මේ ධර්මාසනයක වාඩි වෙලා ක්‍රිස්තියානි ආගම ගැන කතා කරන්න. නමුත් කතා කරන්න වෙලා තියෙනවා. ඇයි? ක්‍රිස්තියානි ආගම බෞද්ධයන්ට හිංසා කරනවා. දැන් වැලි විට මේ පැත්තේ මේ කඩුවල පැත්තේ හාමුදුරු කෙනෙකුත් එයින ගිහියෙකුත් ඇවිල්ලා කෙනා. ඒ කියන්නේ ගමේ ඉන්නේ බෞද්ධ ටික දෙනයි. ඒ ෆාදර් තනික බෞද්ධ ටික ඔක්කොම එලන්න හදනවා. කමෙන්. ඉතින් මං හෙව දැන් හදිස්සියවත් අනිත් ක්‍රිස්තියානියත් ඉන්න තැන්වල පොඩි ක්‍රිස්තියානි කට්ටියක් ඉන්න තැනක බෞද්ධ ටික ඒ ක්‍රිස්තියානියත් එලන්න ගත්තොත් මොකද කරන්නේ? දැන් මේ ආගම් යුද්ධයක් ඇති වෙන පොට නෙමෙයිද ඇවිල්ලා තියෙන්නේ? ඔයතු මං කියන්න ඔයගොල්ලෝ දුප්පත් කියලා හිතන්නේ කවුරු ඇවිල්ලා මාසෙකට සරයක් රුපියල් 1000ක් මොනවා හරි දුන්නත් ගන්න නැද්ද? ඈ උන්තරම් ගන්නවා. ඕක අරගෙන ටික දවසක් යනකොට ඉතින් යා ඒකට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ කියනවා මෙතනින් එහාට මේක ගන්න නම් ඉතින් අපේ ආගමට එන්න ඕනේ. එතකොට යන්නේ නැද්ද? ඉතින් යනවානේ. එතකොට ඒක සදාචාර සම්පන්න දෙයක්ද නෑ. කරුණාවෙන් මෛත්‍රියෙන් කෙනෙකුට උදව් කරන එක කියන්නේ මගේ ආගමට එන්න ඕනේ කියන එක නෙවෙයි. කරුණා මෛත්‍රිය නම් කරුණා මෛත්‍රිය. අරක කොක්ක ගහන්න බලාගෙන මගේ ආගමේ කටයුතු වැඩි කරගන්න. හැබැයි ආගමේ උගන්වන්නේ මොනවාද? ඉතින් අවශ්‍ය වෙන්නේ නෑනේ ක්‍රිස්තියානි ආගම බුදු දහමට වැඩිය හොඳ දහමක් උගන්වනවා නම් එහෙනම් බෞද්ධයෝ කෙලින්ම ක්‍රිස්තියානි වෙනවනේ ඔක්කොම. ආයි මොනවද දෙන්න ඕනේ නැහැ. කොකු ගහලා අදින්නම නෑ. එහෙනම් මමත් ඒ ආගමට යනවා. කොටින්ම. ඔව් ක්‍රිස්තියානි ආගම බුද්ධ ආගමට වැඩිය හොඳ යථාර්ථවාදී දහමක් උගන්වනවා නම් අනිවාර්යෙන් මම මේ සීලපත් එකෙන් තියෙන ওই පාදකේ ලෝගුවට මං එන්න ලෑස්ති. එහෙනම් ඔප්පු කරන්න කියන්නේ. පින්නාති ඊටත් වැඩි යහපන් මේ බුදුදහමේ ඉන්න උපාසක චණ්ඩාලයෝ ටික. හැබැයි මේකට මේ ඇත්තන්ට වැරදි කියන්න බෑ. මේකට වග කියන්න ඕනේ හාමුදුරුවරු වෙන කවුරුත් නෙමෙයි. මේ හාමුදුරුවෝ ටිකම නේද උපාසකම්මලට පුරුදු කරේ බෝධිය ගාවට ගිහිල්ලා යාඥා කරපන් කියලා දෙයියන්ට. අද ඉන්න හාමුදුරුවෝ නෙමෙයි. ඔක පටන් ගත්ත කාලේ ඉඳන් මම කියන්නේ. පන්සල ඇතුලේ දේවාලෙ හදාගෙන ගිහිලා දේවාලෙ දෙයියන්ගෙන් යදපන් කියලා ඉගෙනන්නේ කවුද? ඈ නිකම්ම මිනිස්සු අදින්නව නෑ. ඒක පන්සලෙන් තමයි තහවුරු කරලා දුන්නේ මිනිස්සුන්ට. අද අපි මිනිස්සුන්ට බයිනවා. මිනිස්සු ආගමට හැරෙන්නේ කියලා. නෑ පින්වත් මේ වගකීම බාර ගන්න ඕනේ හාමුදුරුවෝ පන්සල්. ගණකට හාමුදුරුව දන්නා කරන වැඩේ වැරදි කියලා ඒක කරනවා. ආ ලාභ සත්කාරවලට. ඔය කියන්නේ කලින්ම එහෙ නැත්නම් අපි පන්සල් වහන්න වෙනවලු. ඒ ඇත්තන්ට සාසනයේ දහමට වැඩිය පන්සලට එන ගාණ ලොකු වෙනවා. ඉතින් එහෙනම් කොහොමද අපි බුදුසසුන රකින්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙයියන්ගෙන් ඇදලා හම්බ වෙන්නේ නැහැ කියලා. මොනවද දෙයියන්ගෙන් යදින්නේ? අනේ දැම්ම මැරෙන්න එපා. යදින්නේ නැද්ද? යදිනවා. ඒකට අනේ මාව ලෙඩ වෙන්න එපා. ලෙඩුන්නු තනිය සනීප කරන්න. යදින්නේ නැද්ද? යදිනවා. අනේ මගේ දරුවෝ ටික හොඳට බබලෙමින් කීර්ති ප්‍රශංසා ඇතුව ඉන්න තෝනි කියලා. යදින්නේ නැද්ද? යදිනවා. අනේ අපි ඔක්කොම ඇහැ කන නාසය දිව ශරීරයේ කිනවෙන් විශේෂයෙන්ම මම එහෙම ඉන්න ලැබේවා කියලා යදින්නේ නැද්ද? යදිනවා. යදින්නේ නැද්ද? ඔය ගිහලා බාලහාර යන්නේ මොනවද? නොයි නැයිද නෙමෙයි මේ තොප්පිය හරිනම් එතකොට දාගන්න. නැත්නම් දෙක ගන්න. ඊගාවට කීර්ති ප්‍රශංසා මට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න මැතිවරණේ දිනන්න ඈ විභාගේ පාස් වෙන්න ඔය කීර්ති ප්‍රශංසා තමයි. යදින් නැද්ද? සමහර කරාට සමහර දිනා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා නී මැරිලා නරක තැනක උපදින්න එපා ඊළඟ ආත්මෙත් මට මේවා තව හොඳට ලැබේවා කියලා. ඒක ස්වර්ගය. ආයස වර්ණ සැප යස ස්වර්ගය. මේ කරුණ පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. අනේ යාඥා කළහෝ ප්‍රාර්ථනා කළහෝ මේවා ලබන්න බෑ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වනම් බෑ කියලා ලැබෙන්නේ නැහැ තමයි. ලැබෙනවා නම් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහිම කරන්න ලැබෙනවා කියලා. එහෙනම් ලැබෙන එක ලැබෙනවා තමයි. ඒක ලැබෙන්නේ නැත්නම් ඒත් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි. ඔය කියපු ඔක්කොම ලැබෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ලබන්න එපා කිව්වේ නෑ. ලැබෙන පාර කිව්වේ. ලබන්න ඕන නම් බුදුහාමුදුරුවෝ කිව්වා පන්සිල් රකින්න. පන්සිල් රැකුවොත් ඔක්කොම ලබන්න පුළුවන්. අපිට ඔයත්තන්ට උත්පත්තියෙන් ලැබු මහා ධනස්කන්ධයක් තියෙනවා. අනිත් සැප සම්පත් මාලිගා යාන වාහන ඔක්කොම තියෙනවා. බුද්ධිය නැති වුණොත් මොකෝ වෙන්නේ? අර ඔක්කොම වැඩක් නේද? නෑ නම් ප්‍රධාන වෙන්නේ මොකද්ද? බුද්ධිය. මනස දුෂ්ට නම් බුද්ධිය තියෙනවද? එහෙනම් මේ මිනිහා දුෂ්ට ක්‍රියාමයි කරන්නේ. දුෂ්ට ක්‍රියා කරනවායින් කියලා මොකද්ද කරන්නේ? සමාජයේ අනිත් අයට හිංසා කරන්නේ නැත්නම් මේ මිනිහා දුෂ්ටෙක් කියලා කියනවද කවදා? නෑ. සමාජයේ අන්‍යයන්ට හිංසා කරන මිනිහ තමයි දුෂ්ටයා. එහෙනම් අන්‍යයන්ට හිංසා කරන්න මොනවද කරන්නේ? දැන් උත්තරේ නැද්ද? පස්පව් කරන්නේ. එතකොට ඔය පහ කරනවා නම් තමයි සමාජයට හිංසා කරන්නේ. ඒ සමාජයට හිංසා කරන්නේ දුෂ්ට මානසිකත්වයේ තමන්ගා තියෙන හින්දා. පහම කරන්න ඕනේ. පහෙන් එකක් නැවත නැවත කරනවා නම් දිගින් දිගටම දුෂ්ට නැද්ද? සිල්පද පහම කඩන්නේ නැහැ. එකයි කඩන්නේ. හැබැයි එක දිගටම කඩනවා නිතර නිතර. එතකොට පහම කඩනවා වගේ තමයි. වෙනසක් නැහැ. මේ මිනිස්සු කරන වැරදි මේ. ඒ එක වරද්දක් දිගට දිගට කරනවා නම් ඒ ආදීනවේ වෙනසක් නැහැ ඒකේ. එතකොට දැන් පැහැදිලිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර කර්මක්ලේශය කියලා නමක් දුන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය කියන මේ හතරට. කර්ම ක්ලේශ කියන්නේ කෙලෙසන කර්ම. කර්ම ක්ලේශ. චේතනා සහගත ක්‍රියාව කර්මය. ක්ලේශ කියන්නේ ඒකෙන් මනස අපිරිසිදු වෙනවා. එතකොට කර්ම ක්ලේශ වලින් මනස අපිරිසිදු වෙනවා නම් ඒ කියන්නේ දුෂ්ට කර්මය නිසායි මනස අපිරිසිදු වෙන්නේ. එතකොට සිටීමේ ශක්තියට මොකද වෙන්නේ? දුෂ්ට මානසිකත්වයේ කිලුට මනසක් තියෙන කෙනාට පැහැදිලිව හිතන්න පුළුවන්ද? බෑ. සිතීමේ ශක්තිය මොට වෙච්චහම බුද්ධියට මොකද වෙන්නේ? මොට වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වා සැප ලබන්න ඕනේ නම් ඒවා තීලා හරියන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන්න බුද්ධියකුත් අවශ්‍යයි. බුද්ධිය තියෙනවා නම් නැති වුණත් හම්බ කරගන්න පුළුවන්. එතකොට දැන් බුද්ධිය නැති හින්දා පාප මිත්‍රයෙ පස්සේ යන්නේ නැද්ද? මන්ද බුද්ධිය කිය? සුරාපානෙ යන්නේ නැද්ද? ඒකත් යනවා. ඊගාවට බෝඩ් අර නිතර නෘත්‍ය ශාලාචරණේ යන්නේ නැද්ද? එනවා. ඔයගොල්ලෝ කරන්නේ නැද්ද නිතර නෘත්‍ය ශාලාචරණේ? කනවද නැද්ද? පොඩක් අත උස්සන්නේ මේ එළියේ ඉන්න ඔක්කොගෙම මම අහන්නේ. හැම කෙනම අඩු ගන්නනේ දවසකට එක සැරයක් හරි පවුලේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා අම්මලා පුතාලා දුවලා තාත්තලා එක මේසෙක වාඩි වෙලා එක තැනක වාඩි වෙලා දැන් අපිටම ඉස්සර අම්මා කෑම ටික බෙදලා තාත්තටයි දරුවන්ටයි අම්මා පස්සේ බෙදාගන්නේ බෙදාගෙන අම්මලා තාත්තලා දූ දරුවෝ එකට කෑම මේස සතුටින් කෑම කෑවේ නැද්ද බං දැන් ඒ විදිහට කෑම කන ගියාරෝලින් නැත්තු අතෝසන් බං හොඳයි ඒ අත උස්සප ඇරෙන්න අනිත් ඔක්කොම මහ මුස්පේන්තු කාල කන්නේ જાතිය කොටිම්ම කියනවනේ ඈ මගේ තොප්පි හරියන් දාගන්න කියලා එච්චර තමයි ඈ කම්මු අමුම අමු කාල කන්නේ જાතිය ඔය කාල කන්නිකම මුළු જાතියම විනාශයට පත් කළ ඉවයි දැන් ආයි ගොඩ ගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා ප්‍රතිචාර මේ මොකද්ද මේ කියන්නේ කියලා? ඇයි මේ කියන්නේ කියලා? මම මෙහෙම ඔක ලිහිල් කරලා අහනවා. ගැන කවුරු හරි කතා කෙරුවොත් ඔය ඇත්තොත් ඒකට ආසනම් කට්ට කෙලවුණ එකක් නැද්ද? ඈ? නේද? හොඳයි ඒක දැක්කොත් හොඳ කෑම? ඈ? ඒකත් එහෙමයි. ඊගාවට සුවඳ දැනුණොත් කෑමක කෙලවුණක් නැද්ද? හොඳයි කෑම පිඟාන අතර ගන්නවා කෑම පිඟාන අතර ගන්නකොට කෑමක් දකින්නවා කෑම සුවඳක් රදිනවා Taman දන්නේම නැතුව කල්ට කෙල උනලා ගත්තට කෑම පිඟානේ නෙමෙයි ඇහැ තියෙන්නේ ඇහැ තියෙන්නේ කොහෙද කොහෙද ටීවී එකේ හා දැන් ගිලින්නේ කෑමද ටීවී එක ගිලින්නේ හනේ දැන් ටීවී එක ගිලගෙන කෑම ටික කඩට දානවා හරියට අනනවද නෑ හරියට අනන්නේ නැහැ හරියට හපන්නේ නෑ එතකොට ආහාර රුචිය ඇති වෙන්න හේතුවක් තියනවද නෑ කිසිම හේතුවක් නෑ ආහාර රුචිය ඇති වෙන්න රුචිය තියෙන්නේ කොතෙන්ද රූපවලට දැන් එහෙනම් කටේදී තමන්ට අවශ්‍ය අර ආහාරයේ දැනිලා ආහාරයට වින් ඒ රුචිය ඇවිල්ලා ගඳෙන් සුවඳෙන් වගේ දැකීමෙන් ඒ විදිහට රුචිය ඇවිල්ලා කටට කෙලවුනලා ඒ ඇති කරන එන්සයිමයන් කියන්නේ ඒ එන්සයිමයන් හරියට ලැබෙන්නේ නැති වෙනවා නැති වෙනකොට හපන ආහාරය හරියට හපන්නේත් නැහැ ඊට පස්සේ දිවට හරියට රස දැනෙනවද නෑ දිවට හරියට රස දැනෙන්නේ නැත්නම් ඊට අනුරූප මොළයට ලැබෙන සංඥාව ලැබෙන්නේ නෑ සංඥාව ලැබෙන්නේ නැති වෙනකොට ආමාශයේ ජීර්ණ යුෂ ගලාගෙන එීම දුර්වල වෙනවා ආමාශයේදී ආහාරයේ හරියට පෝෂණය ජීර්ණය වෙන්නේ නෑ ඒකල ඔයත් දන්නවද ඊට වැඩිය භයානක දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා උතන දොස්තර මහතුරු කියන්නේ ඒවා ඔබල රූපාණිය බලාගෙන ඉන්න හැම දෙයකම තියෙන රාග ద్వේෂ මොහ නෙමෙයිද? ඈ? රාග ద్వේෂ මොහ මනස සනසනවාද මනස වනසනවාද? ඔයත් වින්දනය කළාට සතතින් ඒකේ මානසික වෙනසීම තියෙනවා. මනසට ආවේගය ඇති වෙන්නේ නැද්ද? ඒ ගහ ගන්න ඒවා හරි අනිත් අනිත් වෙඩි තියා ගන්න ඒවා හරි පෙල්ලන කඩන බින්දන ඒවා හරි බලාගෙන ඉන්න ආවේගය ඇති වෙන්නේ නැද්ද? ඒ අංශයෙන් රාගික දර්ශන බලාගෙන ඉන්නකොට තමන් වින්දනය ලබද්දී ඒකෙන් ආවේගය ඇති වෙන්නේ නැද්ද? දෙකෙන් ආවේගය ඇති වෙන්නේ මෝහයෙන් හින්දායි. දැන් එහෙමනම් ඒ ආවේගය ඇතිවීමත් එක්කම ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, දුෂ්ට වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇඩ්‍රිනලින් වැඩි වෙනවා කියන එක හොඳ ක්‍රියාවක්ද? නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඇඩ්‍රිනලින් වැනි මේ ශරීරයේ අනිත් හෝමෝනයන්ට බලපානවා අන්තිමට ඒ අර කෑම කනවත් එක්කම තමයි මේ දුෂ්ටතාවය ඇති වෙන්නේ ඒක ඇති වෙනකොට පෙරපස නොවීම ආහාර ජීර්ණයේදී අර දුෂ්ට හෝමෝන ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ නැද්ද ඒක විසවීමත් එක්කලා අනිත් පැත්තෙන් බාහිර ආහාර වල තියෙන විස ඒවට ගන්න පෝර විස බෙහෙත් විස ඒවත් තියෙනවා එක්තරා ප්‍රමාණයකට දැන් ඕවා බඩවල වලදී උරා ගන්න නැද්ද උරා ගත්තාම මොකද වෙන්නේ ජීර්ණය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් කෙලින්ම බලපානවා තමන්ගේ අපි කියන්නේ මොකද ප්ලීහාවයට බලපානවා ඈ ඒකට අනිත් පැත්තෙන් මේ විසවීම අක්මාව දුර්වල කරනවා අක්මාවේ ක්‍රියාකාරීත්වය තුළ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රධාන තැනක්නේ අක්මාව කොලෙස්ටරෝල් ඇති වෙනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැතුව එතනින් ඩයබටික් හැදෙනවා මේ දෙක ක්‍රියාකාරී වෙලා එනකොට වකුගඩු නරක් වෙනවා වකුගඩු නරක් වෙනවා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් බයිපාස් ඊගාවට ඔය අද පෝලිමේ ඉන්නේ බයිපාස් කියා අවුරුදු 20කට ඉස්සේ ඉඳන් මේ ආපු රැල්ල දැනුම් ප්‍රතිඵල ලැබෙන්නේ ඈ ගැස්ට්‍රයිටිස් කියා අර ඇති වෙච්ච හෝමෝන ක්‍රියාදාමයේ ප්‍රතිඵලය ඔය එන්නේ මේ දරුවන්ට මොකක් වෙයිද ඈ පින්නාති එකයි කිව්වේ අමු කාලකන්ණි જાතියක් කියලා කරුණාකරලා කෑම ටික කනකොටවත් ඒක පවුල එක්ක එකතු වෙලා එකට කෑම ටික කන්න ඒ වෙලාවලත් කෑම ටික කන්න තියාගන්න අම්මලා තාත්තලා දූද නැත්නම් මොකද්ද ඒ කාලකන්ණි ජීවිතේ තේරුම හරි අම්බ කරන පොඩ්ඩක් කල්පනා කරන්න කොහෙද මේ යන්නේ කියලා ඔක්කොම කර කර මන්ද බුද්ධිකත්වයේ නෙමෙයි ඉඳ ඔය ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඒවා ඉගෙනීම වෙනින් එකක් උගත්කම බුද්ධිය තවත් එකක් ඉගෙනීම තිබුණාට වැඩන්නේ බුද්ධිය නැත්තම් ඉගෙනීම කොහේයිද දන්නේ අපිට ඉන්න උගත් ඕන තරම් හැබැයි බුද්ධිමත්තු ඕනේ කමාරි බුද්ධිමත් වෙන්න පුළුවන් අම්මා තාත්තට වැඩිය ඔය පුංචි දරුවා එයා බුද්ධිමත් වෙන්න පුළුවන් වයස ප්‍රශ්නයක් නැහැ ඒක දැන් බලන්න ඒ සෙල්ලම් කරන පුංචි ළමයින් නවත් ගන්න අම්මල පින්නත්දී දැන් තව කොච්චර දවසක් ඔක් කරන්න බලාපොරොත්තු වෙනවද අත ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 20යි තව ඔය හාමුදුරුවන්ට ඔක්කොම හැංගිලා වකුටු වෙලා ඉන්න හාමුදුරුවෝ ඉන්නේ බයේ ඒ හාමුදුරුවන්ටයි ගැතිකම් කරන හාමුදුරුවන්ටයි ලාභ සත්කාර වලට කටපියාගෙන ඉන්න හාමුදුරුවන්ටයි ඔක්කොටම ඉන්න පුළුවන් ඉන්නේ තව අවුරුදු 20යි ලියන තියන්න ගිහිල්ලා මේක වෙන්නේ නැද්ද කියලා බලාගන්න ඔබ දන්නවද මට විස්තර කරලා කියන්නේ මම කෙටියෙන් කියන්නම් දැනට පහුගිය ජන සංගන්නේ පිට දුන්නේ නැති ඇයි ඒක ප්‍රතිඵල භයානකයි ඒ ප්‍රතිඵල දැනගත්තනම් මේ රටේ මීට වඩා විශාල කැරි ගොඩක් දැනට ඇති වෙලා දැනගන්න ඕනේ ඒක දැනගත්තනම් නමුත් මයිගව තියනවා ඒක ඒක විනාශ කරන්න ඉස්සෙල්ලා ගත්ත කොපි ඒකේ අනුකොපි මයිගව තියනවා ඒ අනුව ඉදිරි අවුරුදු 20 සිංහලයන්ගේ ප්‍රමාණය මේ රටේ ඡන්ද දෙන්නේ ඉන්න සිංහලයන්ගේ ප්‍රමාණය 40%කට අඩු වෙනවා. දුෂ්ටකම් කරන්න, බේබදුකම් කරන්න, සිගරට් බොන්න, සූදු කෙලින්න, විනාශ කරන්න හම්බ කරන ඒවා ඔක්කොම ටික ආර්ථික ප්‍රශ්නයක කියලා දරුවෝ ටික වණ කරන්න. ඒක නේද මෙච්චර කල් කරේ? ඔයගලන්ට ඇති ආර්ථික ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට ආර්ථික ප්‍රශ්න ඇතුළේ තියෙන අරවා හින්දා. වෙන එකක් හින්දා 80% විතර අනිත් තව 20% විතර තියෙනවා ඉතින් උත්පත්තියම කර්ම හේතු හින්දා ආර්ථික ප්‍රශ්න තියෙන ඇත්තෝ ඒතර කොහොමරි ජීවත් වෙයි නමුත් බලන්නකෝ සිංහල පවුල් ඔක්කොම ගත්තාම කී දෙනාද ඉන්නේ අවුරුදු 50ක් තිස්සේ වඳ කරපු ප්‍රමාණය බලන්න කොච්චර තියෙනවා කවුද වඳ වෙලා තියෙන්නේ කියන්නේ සිංහලයන්ගේ දොස්තර මහත්තුරු දොස්තර නාලා වඳ වුණේ සිංහලයන්ගේ ඉංජිනේරු මහා උගත්තු වඳ වුණේ ඔයගොල්ලෝ වඳ කළා දැම්මේ ඈ දරුවා කෙනෙක් කෙනා කවුද කියලා තේරුම් ගත්තේ නැහැ කවුද දරුවා කියන්නේ කියලා පුත්තා වත්තු මනුස්සානම් කියලා බුදුහාමුදුරුවෝ කිව්වට බෞද්ධයන්ට දරුවා සාපයක් වුණා. දැන් ඉන්න කාලකන්ණි ගෑනු කියන්නේ නැද්ද? අනේ දෙන්නේ හම්බ වෙනකොටම කියන්නේ නැද්ද? අනේ මීට වැඩි නම් බෑ කරදරයි කියලා. කියන්නේ නැද්ද? ඈ? අවුරුදු 10ක් හදපු අම්මලා, අවුරුදු දරුවෝ 10ක් හදපු අම්මලා, දරුවෝ 20ක් හදපු අම්මලා කවදාවත් කියනවද කරදරයක් කියලා? නෑ, කවදාවත් කිව්වෙත් නෑ, කියන්නේ නැහැ, තාත්තලා කියන්නේ නෑ. පින්නත් මං එහෙමයි අම්මලට කිව්වට අම්මලා නෙමෙයි වැරදිකාරයෝ. කවුද? කවුද වැරදිකාරය? ගෙදර කාලකන්ණි මිනිහා, වෙන එකෙක් නෙමෙයි. ඈ? ආ දෙන්නමත් වෙනවා නේද සමහර විට? හා. ඔව් දෙන්නම දැනගන්න ඕනේ. ඈ? හැබැයි ඉතින් ගෑණිට ඕන වුණත් මිනිහා බේබක් ගන්න මොකද කරන්නේ? ඈ? මම සාමාන්‍යයෙන් ගෑනු දරු සෙනෙහස දන්නේ නැත්තෝ කවදාවත් දරු එපා කියන්නේ නෑ. එහෙනම් දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රට ප්‍රභාකරන්ට බාර දෙන්නේ ගැන අපි කරදර වෙන්න ඕනේද? ඈ? මොන විහිළුවටද කෑ ගහන්නේ? රටකුත් ඕනේ නැත්තම්, ආගමත් ඕනේ නැත්තම්, ජාතියත් ඕනේ නැත්තම්, සංස්කෘතියක් සදාචාරයකත් ඕනේ නැත්තම් බලන්නකො පන්සල් අඳගෙන ඉන්න ඇඳුම් ටික දිහා. අද පොලේ දවසේ. ඈ? තියෙනවද සදාචාරය සංස්කෘතියක් මොකක්ද? ඈ? පොලේ දවසේ පංගන් බන් අර මහනායක හඳුරන්ගේ ආදාහනෙට එන පොලිමේ. දැන් ඔක්කොටම සුදු රෙදි අඳලා ආරින්නේ. ඇතුලේ. ඈ? කළු හැට්ට ඇඳනම් ගන්නව පෙරවන්න එකක් සුදු එකක්. කලු සාය ඇඳන නම් අඳින්න එකක් දෙනවා. කරන්නේ නැහැ, එහෙම පුරුදු කරන්න ඕනේ දැන්. ඈ? පින්වත් මේ මොකද්ද මේ? තේරෙන්නේ නැද්ද කොහට දෙන්නේ කියලා? ඇයි? දුෂ්ට මානසිකත්වයේ අවුරුදු ගාණක් තිස්සේ වැඩිච්ච බුදුහාම කියනවා අත්ති භික්කවේ කම්මං කන්හං කන්න විපාකං අත්ති කම්මං සුඛං සුඛ විපාකං. මේ දැන් කලු ඇඳයි කියලා නැගිටලා යන්න එපා. හොඳද? දැන් නම් කළු ඇඳගෙන ආපු එක හරි කමන්නේ නැහැ, මොකක්වත් නෑ දෙනවට වැඩි ඒක හොඳයි. හරිද? කළු ඇඳගෙන හරි ආපු හින්දානේ කියන එක අහන්න පුළුවන් වෙන්නේ. ඈ? ඇහුවේ නැත්තම් ඕක ආයික් කරනවානේ. ඇහුවේ නැත්තම් ආයික් කරනවා. ඒකෙන්ද අහන්න. මලවරද මේක මේ විදිහට කියන්නේ නැතුව අනේ පින්වත් නී ඔයගොල්ලෝ කළු ඇඳින්න එපා පන්සලට කිව්වට ඕවා අහන්නේ නැහැ. ඈ? එහෙම අහන જાතියක් අද නැහැ. ඒක ඇනලම කියන්න ඕනේ මේක වැරද්ද මොකද්ද කියලා. බුදුහාම කියනවා අත්ති භික්කවේ කම්මං කන්න විපාකං අත්ති කම්මං සුඛං සුඛ විපාකං. මානිනි කළු කර්ම තියෙනවා කළු විපාක දෙන්න, සුදු කර්ම තියෙනවා සුදු විපාක දෙන්න. කළු කර්මය කියලා කියන්නේ ඇත්තේ හොඳ කර්මයකද නරක කර්මයකද? නරක කර්මයට. නරක කර්මයේ කර්මයට බාරක් තියෙනවද? ඈ නෑනේ. එහෙනම් නරක කර්මය කියලා කළු කර්මය සුදු පාටින් කල නරක කර්මය කියලා ඒ අකුසල කර්මය කළු පාටින් පෙන්වන කරා. මනෝ පුබ්බංගම ධම්ම මානසික ප්‍රශ්න. මනස පෙරටු කරගෙනයි කර්ම තියෙන්නේ. එහෙනම් කළු අඳින මානසික කළු කර්මය කළු අඳිනවා නම් ඒ මනස මොකද්ද? කළු මානසිකත්වයක්. කළු මානසිකත්වයේ වර්ධනය වීම ඔයත් හිතාගෙන හිට අපිට එහෙම නැහැ කියලා ඔයත්ගේ සමාජය, ගෙදර ස්වාමියා, රූපවාහිනිය, අහන කියන දේවල්, වැඩ කරන තැන්වල ඔය හැමතැනදීම ඔයගොල්ලන්ගේ ඇතිකරේ මානසික දුෂ්ට බව නෙමෙයිද? ඔයත් බණක් ගහමක් අහන්නේ, පොරකට පන්සල් යන්නේ නැහැ, සීල් සමාදන් වෙන්නේ නැහැ, පන්සල් රකින්න උත්සාහයක්වත් නැහැ, ඒව ගැන හිතන්නෙත් නැහැ. කෙලින්ම මුළු දවස පුරා මානසිකත්වයේ කොහෙද තියෙන්නේ? දුෂ්ටභාවයේ. ඕක හොඳට මොලේ දන්න ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඒකේ ක්‍රියාව එළියට දැමීම තමයි නේ සිද්ධ වෙලා තියෙන්නේ. පුදුමද බලන්න කොච්චර දෙයක්ද කියලා. එක මාසකින් රූපවාහිනියේ එක මෝඩ නිවේදිකාවකට පුළුවන් වුණා ලංකාවේ ගෑනු ඔක්කොටම කළු අඳින්න. ඒ කියන්නේ වයසක අම්මලා හරි මන් දන්නා වයසක අම්මලා ඇන්දේ නැහැ. ඈ මෙහෙමයි සමස්තයක් වශයෙන් මේ කිව්වහම මේකෙනම් 90%කට වැඩියම ඇඳා. මම කලින්මත් කිව්වා තොප්පිය හරිනම් දාගන්න කියලා. ඒ කියන්නේ මේක නැත්තම් ප්‍රශ්නේ නැහැ. එච්චරයි නැත්තම් නිශ්ශබ්ද වෙන්න. හොඳයි. දැන් හිතන්න එහෙනම් රූපවාහිනියට එහෙම කරන්න පුළුවන් උනේ ඔය ඇත්තන්ට හොඳ නරක හිතා ගන්න බැරි වෙච්ච හින්දා නේද? ඔගොල්ලෝ එයා කියන එක තමයි හරි කියලා හිතුවේ. රූපවාහිනිය තුලින් එක පෞකාරයකට මුළු සමාජයම පෞකාර සමාජයක් බවට පත් කරන්න පුළුවන් මන්ද බුද්ධික සමාජය තුළ. පොඩ්ඩක් හිතන්න. ඒකට දැන් කියපුවම කියනවා. දැන් පන්සලට කළු අඳින්න එපාම කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම කළු අඳින්න එපා කියලා නැහැලු. බුදුහාඳු කළු අඳින්න එපා කිව්වේ නෑ මොකද එදා මිනිස්සු එහෙම කළේ නෑ ඒකින් ද අන්ත බුදුහාඳු කොහොමටවත් කියලා තියෙනවද ඇඳුමක් ඇඳගෙන ඉන්න කියලා කියලා තියෙනවද එහෙනම් ඉතින් බුදුහාඳු එහෙම කියලා නැති හින්දා එන්න වඳින්නෙත් නැතුවම එහෙම කරුසුමුත් ඉන්දියාවේ ඉන්න අපිටම ඔය ඉතින් 90ක් ඇඳගෙන යයිද මගුල් ගෙදරක? ඈ? යයිද? නෑ මගුල් ගෙදරට මගුල් ඇඳුම අඳිනවා. පින්නත් ඒක ඇඳුමක් අඳින තැනක් තියෙනවා. හැබැයි සමහරක් ඇඳුම් අඳින්න සුදුසුම නෑ. අපිටම කාන්තාවන් හරි කවුරු හරි ඇඳුම් අඳින ලස්සන වෙන්නනේ. බුදුහාමර කාටවත් ලස්සන වෙන්න එපා කියලා තියනවද? නෑ. කළු ලස්සනද? කිය ලස්සන නැති එකක්ම හොඳ ලස්සනයි කියලා තෝරගත්තනම් ඔළුවේ ප්‍රශ්නයක් නෙමෙයිද? ඈ? අයි මගෙත් එක වාද කරන්න එපා තර්ක කරන්න එපා මොකද ඒක ඔයත්තන්ට අහු වෙන්නේ නැහැ. මොකද හේතුව මේක කිලුටුයි. ඈ? ඉතින් පින්වත්නි හොඳට හිතා ගන්නට ඔය දැන් අපි ඉන්න තත්ත්වේ. දැන් ඔය පාවා දීලා ඔයගොල්ලෝ තවදුරටත් කරනවද? එහෙනම් දැන් මේ පන්සල එකයි මට කියන්න ඕනේ. මේ පන්සලෙන් දැන් දැන් ඔස්සේ. හරි. මේ ගෙනිය දැන් ඕනේ. දැන් මේ පන්සලෙන් පිටවල යනකොට අද පොයේ දවසේ පිටවල යන්න මගේ සසුන වෙනුවෙන්, මගේ ජාතිය වෙනුවෙන්, මගේ දරු පරපුර වෙනුවෙන්. පිනත් අපි ජනාධිපතිවරණට එනවා කිව්වට ඕක් කරන්න බෑ. ඔය ඇතු පෞකාරිය උනා. ඒ කරන්නේ ඉස්සෙල්ලා ඔය ඇතු සිල්වත් වෙලා ඉන්නට ඕනේ. ඔයත් පන්සිල් රකින්න පිරිසක් වෙන්න ඕනේ. දැන් මේ සමිතියක් එකතු වෙලා මේ කරන්නේ. ඔය සමිතිය එකතු වෙන්න මම ඔයත් අඬ කියනවා. ඉස්සෙල්ලා ඔයත් පන්සිල් රකින්න ලෑස්ති වෙන්න. සිර 100ක් රකින්න නැති වෙන්න පුළුවන්. රකින්න උත්සාහ ගන්න පිරිසක් වෙන්න. මට අවශ්‍ය එච්චරයි. මේ ධර්ම දේශනා තුළින් පන්සිල් ටික රකින්න උත්සාහ ගන්න. මේ විදිහට කියන්නේ රිදෙන්න රිද්දලා හරි මේ කියන්නේ මේක කරගන්න ඕන හිඳ. නැත්තම් කවදාවත් අපිට නැගිටින්න පුළුවන් කමක් නැහැ. ඔයත් පන්සල් ටික රකින්න උත්සාහ ගත්තේ නැත්නම් කවදාවත් පරපුර වර්ධනය වීම සිද්ධ වෙන්නේ නැහැ. දරු පරපුර බුද්ධිමත් වෙන්නේ නැහැ. නිරෝගී වෙන්නේ නැහැ. ඕගොල්ලොත් මැරිලායි, ජාතියත් වඳ වෙලා යයි. එතකොට සසුනත් ඉවරයි. ඒකද කරන්න ඕනේ? ඒක කරන්න ඕනේ නම් ඔය යන ගමන හොඳම යන්න. බැරෙන්න ඕන නම් එහෙනම් කරන්න බැරි දෙයක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේක කරන්න. සංවිධානය වෙන්න. ඔයත් හරියට සංවිධානය වුණා නම් පන්සලත් එක්ක එකතු වෙලා එහෙනම් ඔය ක්‍රිස්තියානියත් අන්න මෙහි කරක් ගන්න හම්බ වෙන්නේ නැහැ පින්නත් නේ. ක්‍රිස්තියානියත් ජීවත් වෙන්න ඕනේ. අපිත් ජීවත් වෙන්න ඕනේ. ඒත් ආගම අදහන්න ඕනේ. අපිත් ආගම අදහන්න ඕනේ. නමුත් යම් කිසි කෙනෙක් ඇවිල්ලා සල්ලි දීලා මිනිස්සුගේ දුප්පත්කම පාවිච්චි කරලා ඒගොල්ලන්ට උදව් කරන එකේ නාමයෙන් ආගමට හරව ගන්නවා නම් බෞද්ධයි කියලා ඉන්න පිරිසට ඒක රිදෙන්නේ නැද්ද? ඒක රිදුනොත් කෝලහල ඇති වෙන්නේ නැද්ද සමාජයේ? හැබැයි බෞද්ධයි කියලා ඉන්න පිරිස අරගලන්ට ඉඩ දීලා නිකන් ඉන්නවද? නිකන් ඉන්න බෑ. අපිත් මොකක් හරි එහෙනම් කරන්න ඕනේ ඒකට. ඒක ක්‍රිස්තියානි ආගමට විරෝධය පෑමක් නෙමෙයි, ඒ කරන ඇත්තන්ට විරෝධය පෑමක්. ඒක. මොකද අපි යන්නේ නැහනේ කාගයක් අත්‍යත්ව හරවන්නට. එහෙනම් අපිත් පටන් ගමු. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා පටන් ගන්න. මොකද අපි පටන් ගත්ත අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ආගමත් එක්කලා තර්ක කළම කඩලා දාන්න. ධර්මයෙන්ම හරවන්න පුළුවන්. ආයි පගා දෙන්න උමනාවක් නෑ අපිට. කිසිසේත්ම එන්න කියන්නේ ඉන්න ලොකු ඇත්තන්ට ආගමේ හයිය තියනවාද කියලා පෙන්වන්න, ධර්මයේ ශක්තියක් තියනවාද කියලා පෙන්වන්න එන්න කියන්නේ. ඒක ඔක්කොම කඩලා ඉවරයි අතීතයේදීම. ඔය පන්දරවහදී එන්නේ නැහැ. දැන් ඒක දන්නා ඇත්තෝ. දැන් අපි කීපවරක් අන්න ගෙවුවා. එන්න කෙලින්ම. ඒක සාද කෙනෙක් නෑ. ඒක දැනෙන්නේ කෙලින්ම කියලා තියෙනවා. අනේ අපි ගිහිල්ලා මොනව කතා කරන්නද කියලා. ඒ සාද කෙලින්ම කියලා තියෙනවා. අපි ගිහිල්ලා මොනව කතා කරන්නද කියලා. ඒක ඉතින් අර තමන්ගේ අර පරම්පරානුගතව ආවා. ඒක දන්නවා. හැබැයි මේකේ අර්ථයක් නෑ කියලා එහෙම රැකියාව වශයෙන් කරපුවා ඒක. අන්තේ දැනගන්න ඔයත්තන්ට වෙන්නේ නැති වෙන පුළුවන් අහිංසක දුප්පත් පරම්පරාවල් දුප්පත් පවුලවල ගම්මානවල සිද්ධ වෙන්නේ මොකද? කරු ගත්තට පස්සේ ගිල කුකුල් පැටව ටිකක් දෙනවා. ඌර පැටව ටිකක් දෙනවා. එතන ඉඳන් පව්කාරයව තමයි පරම්පරාවල්ම ඊට පස්සේ. කින්ද බේරගන්න ගිල කියන්නේ. එහෙම නැත්නම් පින්නත් ඔය හැරෙන අය ඉන්නවනේ මුළු සමාජෙම එකතු වෙන්න. එකතු වෙලා කියලා දෙන්න අහන්න නැත්නම් සමාජයෙන් කොන් කරන්න වසලේ කෙරීට. උපාසක චණ්ඩාලේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. එයා රොඩියෙක්. මේ සමාජයේ ගැවසෙන රොඩී පවුල එකයි. තාන්නමානවලට ලාභ සත්කාරට ආගමට ගියා නම් එයා තමයි ඒ රොඩියා. එනම් පින්වත්නි මොකද කල්පනා කරන්න දැන් අපි මොකද කරන්න ඕනේ කියලා. ඒක කර පන්සල් ටික රකින්න, ආරක්ෂා මතක තියාගන්න. අවුරුදු පරංගියන්ගේ ඉඳන් සුද්ධ මේ රට දාලා යන තෙක් ක්‍රිස්තියානිට ගියේ 4.5යි. අවුරුදු 450කට ආසන්න වශයෙන් අවුරුදු 100කට එක්කෙනෙක් ගිහිලා තියෙනවා. එහෙනම් අවුරුද්දට එක එකක් ගිහිලා නැහැ. ඒ ගියේ ලාභ සත්කාර සඳහා මිසක් බුද්ධ ආගමට වැඩිය ක්‍රිස්තියානි ආගම හොඳ ඉඳා නෙමෙයි. ඒකින්ද දැන් ඉන්න ක්‍රිස්තියානියත් කල්පනා කරන්න අතීතයේ ඔයගොල්ලන්ගේ කවුරු හරි මේ වැරද්ද කළා. ඒ නිසා අද ඔය ඇත්ත වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා ඉන්නවා. ඔය ඇත්ත පොඩ්ඩක් බුදු දහම දෙක ආගම් දෙකම ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔය ඇත්ත හිතන්න බලන්න මොකද්ද දර්ශනය හරියක කියලා. සදාචාරය උගන්වන්නේ මොකද්ද, දුරාචාරය උගන්වන්නේ මොකද්ද කියලා ඔය ඇත්ත ඉගෙන ගන්න. ඉගෙනගෙන තමන්ගේ යහපත පිණිස තීන්දුවක් ගන්න දෘෂ්ටිය එල්ලිලා ඉන්නේ නැතුව. දැන් මං කිව්වද බුද්ධ ආගමට එන්න කියලා? නෑ නෑ, මං බුද්ධ ආගමට එන්න කිව්වේ නෑ. මං කිව්වේ තමන්ගේ යහපත වෙනස තමන් තීන්දුවක් අරගන්න, තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතලා. ඉතින් දැන් ඇති මං ඔන්න දැන් කියන්න ඕන ටික ඔක්කොම මං කොටින්ම කිව්වා ඇත්තන්ට. මේ ටික කරුණා කළා කියලා අනිත් ඇත්තන්ට කියන්න, හැමතැනම කියන්න, යාළුවන්ට කියන්න කියලා සමාජයේ ගොඩනගන්න ඉදිරිපත් වෙන්න. කමන්නේ ඔය ක්‍රිස්තියානියත් එකතු කරගන්න, ආගම ක්‍රිස්තියානි තියාගන්න කියන්න, පන්සල් ටික රකින්න කියන්න. අපි සිංහලයෝ මේ රටේ වැසියෝ, මුස්ලිම්ුණත් මේ රටේ වැසියෝ. මේක ඒ කාගෙත් රට, දැන් ඒක වෙනස් කරන්න පුළුවන් කම නෑ. එනිසා රට වැසියන් පුර වැසියන් වශයෙන් සදාචාර සම්පන්න පිරිසක් උනේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි. එහෙනම් අවුරුදු 30ක් යන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ අද ඉන්න ළමයි ටික ඔක්කොම වලිසිංහ ආරච්චිලාගේ මොහමඩ් ලෙබ්බෙලා තමයි මේ පැත්තේ ඉන්නේ ඇත්තෝ, වෙන කවුරුත් නෙමෙයි. ඊට පස්සේ මේ පන්සල් ඔක්කොම බිම. ආයි ඒවා ඉතුරු වෙන්නේ නැහැ. මේ ටික දැන් හොඳට හිතාගන්න. හිතාගෙන අගුන්දුර කඳුරු කරගන්න, ගුණධර්ම වඩා සිටවා ගන්න, පන්සල් රකින්න අදිෂ්ඨාන කරන්න. මහානායක මාහිමිපාණන් වහන්සේ මේ ජීවිත කාලය පුරාම උත්සාහ ගත්තේ ඔන්න ඔය ටික කරන්න. ඒ වුණාට ජනතාව ඒක හිතුවේ නැහැ. මොකද මහානායක හඳුරු බොහොම මටසිරිතු භාෂාවෙන් කිව්වේ. ඒකෙන් තමයි මම තීරණය කළේ ගෝලයා වශයෙන් ටිකක් සර භාෂාවකින් කියන්න ඕනේ කියලා. මම දැනගත්ත මහානායක හඳුරු ගියේ පාර දිහා බලන ඒ පාර නම් සාර්ථක වෙන්නේ නැහැ. මේ මිනිසුන්ට ටිකක් අනලා කියන්නට ඕනේ. හැබැයි ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒක හින්දා මම දන්නවා ඒක ප්‍රතිඵල තියෙනවා. තරහ ගිහිල්ලා ගියාට පස්සේ මගේ දෙක යාළු වෙනවා. ඒක නකමන්නේ. ඉන්නත්නම් හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, දහම් පඬු පූජා කිරීමෙන් රැස් කරගත්තා මේ සියලු කුසල ශක්තියෙන් පරලෝස ප්‍රඥාති වනුමෝදන් විත්වා කියලා සාදුකාරයක් දෙලා පින් දෙන්න. පින් කැමති දෙවියෝත් පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙලා තින්දෙන්න. ඒ වගේම පින්වත්නි මෙසේ ਸਰව ආකාරයෙන් රැස්කරගත් පුණ්‍ය ශක්තිය අපේ ගුරු දෙවි මහාන මේ පින්වත් හැම දිනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ මහානායක මාහිමිපාණන් වහන්සේ මේ කුසල අනුමෝදන් වෙත්වා කියලා හිතාගෙන සාදු.